මීළඟට ගරු හේෂා විතානගේ මන්ත්‍ර ඔබතුමාට විනාඩි 35ක් කාලයක් තියෙනවා.
සුදී ගරු සභාපතිතුමනි, අද දින 50 කීපයක් ගරු අධිකරණ ඇමතිතුමා විසින් මේ සභාවට ගෙනහල්ලා සම්මත කරන වෙලාවේ අදහස් දක්වන අවස්ථාවක් ලබා දීම සම්බන්ධ ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මුලින්ම ගරු විජේදාස රාජපක්ෂ ඇමතිතුමා මේ මෑත කාල සීමාව තුළ අපේ රටේ නීතිය තුළ වෙනස් විය යුතු වර්තමානයට ගැලපෙන අයුරු වෙනස් විය යුතු විශාල නීති ප්‍රමාණයක් සංශෝධනය කරමින් එන වෙලාවක අදත් මං හිතන්නේ රටට අවශ්‍ය නීතිය වෙනස් වීමක් අවශ්‍ය වෙන සංශෝධන කීපයක් එකගෙන හඳුනේ ගැන ඔබතුමාට ගෞරවණීය ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මම ජ්‍යෙෂ්ඨ නීතිඥයෙක් විදිහට ඔබතුමාගේ ඉල්ලීමක් කරනවා, අපේ රටේ නීතිය තුළ තවමත් සුද්දාගේ කාලේ යටත් වී තිබුණේ තියෙන නීති ක්‍රියාත්මක වෙන නීති කෘති බොහෝමයක් තියෙනවා. දන්නී සංග්‍රහයෙන් මම හිතන්නේ තවම වෙනස් කරන්න ඕනේ ඒවා තියෙනවා රාශියක්. ඒ වගේ තැනකට යන්න පුළුවන් වෙන්නේ ඔබ එහා පැත්තේ ඉන්න අපේ සබ්‍රිය ඇමතිතුමා ඔබතුමාලා වගේ වෘත්තිකයෝ මේ අමාත්‍යංශ දරන වෙලාවක විතරයි. මොකද අධික අමාත්‍ය ධූරය කියන්නේ අනිත් අමාත්‍ය ධූරයක් වගේ මේක වාඩි වෙලා කාමරේ ඉඳන් කරන්න පුළුවන් නේ. මේ පිළිබඳව ප්‍රාමාණික දැනුමක් තියෙන්න ඕනේ. ඉතින් අපි විශ්වාස කරනවා මේ රටේ ආර්ථික කඩාවැටීම, මේ රටේ සමාජීය කඩාවැටීමේ ඔක්කොම උත්තර හොයන්න පටන් ගන්න ඕනේ මේ රටේ නීති ස්ථාපිත කරලා. ඒ නීති ස්ථාපිත කිරීමේ ක්‍රියාවලිය පැත්තක දාලා අනිත් ඒවායි ඉදිරියට පහුගිය කාලේ ගියපු නිසා තමයි සබ්‍රිය ඇමතිතුමා කිව්වා වගේ දේශපාලනඥයෝගේ හුදු අරමුණු කරා දුවපු නිසා තමයි අපේ රටේ අද යම්තාක් මේ නීතිය කඩාවැටීමක් ගැන කතා කරන්න වෙලා තියෙනවා. ඒක වෙලා තියෙන්නේ ආර්ථික කඩාවැටීමේ ප්‍රධාන හේතුව. පක්ෂ විපක්ෂ ભેදයකින් තොරව ඔබතුමා කිව්වා වගේ අවිවාදයෙන් පිළිගන්නුනේ මේ රටේ ඡන්දදායකයාගේ අත් දෙකට දැනෙන දෙයක්, ඔළුවට දැනෙන දෙයක්, බඩට දැනෙන දෙයක් අරගෙන ගිහිල් ඉවර වෙලා අතේ තියලා ඡන්ද ගන්න යුගයක් තමයි අපි ඉතිහාසයේ දැක්කේ. මේ පහුගිය මෑත අවුරුදු 20ක කාලේ සමෘද්ධිය දෙනවා කියනවා, තව ගානකින් සමෘද්ධිය වැඩි කරනවා, ඊළඟ සැරේ අපි ආව මෙච්චර දෙනවා කියලා ග්‍රාමීය ජනතාව රවට්ටන්න උත්සාහ කරා. ඒ වගේම තමයි විශ්වවිද්‍යාලයෙන් එළියට එන දරුවා මහා විශාල බලාපොරොත්තු රාශියක් එක්ක එන්නේ. මේ අපේ රටේ සංස්කෘතියට බද්ධ කරලා තිබිච්ච එකක්. ග්‍රාමීය ප්‍රදේශවල දරුවෝ විශ්වවිද්‍යාලයට ඇවිල්ලා ජීවත් වෙන්නේ විශ්වවිද්‍යාල පරිසරය තුළ අර මහපොළ ශිෂ්‍යත් අරමුදලින් තමයි විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් කරන්නේ. ඉතින් ඒ විශ්වවිද්‍යාලයෙන් එළියට එන දරුවට රැකියාවක් අනිවාර්යෙන් අවශ්‍යයි. සමහර වෙලාවට තමන්ගේ අම්මා තාත්තා කනේ කරාබු දෙක උගස් තියලා ඉවර වෙලා ඔබතුමා දන්නවා ඔය වලස්පුල්ල ඇඹිලි පිටි අපි වගේ ග්‍රාමීය ප්‍රදේශවල දරුවෝ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන්නේ. ඒත් විශ්වවිද්‍යාලයෙන් එළියට එන දරුවෙකුට රැකියාවක් දීම, රජයේ වගකීමක් කරගෙන ඉඳීම වැරදි කියලා කියන්න බෑ අපේ රටේ මේ නිර්මාණය වෙලා තියෙන සංස්කෘතිය තුළ. හැබැයි අපි ආමන්ත්‍රණය කරන්න ඕන එතෙන්ට නෙමෙයි අපේ රටේ අධ්‍යාපන ක්‍රමවේදයට. අපි හිතලා බලන්න ඕන අපේ රටේ අධ්‍යාපනයේ මේ යන ක්‍රමවේදය තුළ ඔය උඩලේ එක නිවර්දි කරන්න පුළුවන් වෙයිද කියලා. මොකද අපි දන්නවා තාමත් මොණරාගල පැත්තට තිස්සමහර ප්‍රදේශවලට ගියාම විද්‍යාංශයෙන් උසස් පෙළ කරන්න තියෙන පාසල් හරි අල්ප ප්‍රමාණයක් තියෙන. ග්‍රාමීය පාසල් වල තියෙන එකම විෂය ධාරාව කලා විෂය ධාරාව. ඉතින් කලා විෂය ධාරාව තුලින් උසස් පෙළ කරලා එන සේරම ලෝයස්ලා වෙන්න බලන උඩින් පාස් වෙන පිරිස අනික් කටියට කරගන්න දෙයක් නැහැ. මොකක් හරි කරලා විශ්වවිද්‍යාලයට ගිහිල්ලා අවුරුදු 3 ගෙවුනට පස්සේ එළියට එන්නේ මොකක් හරි රැකියාවක් කරන්. ඊට පස්සේ දේශපාලනඥයෝ හදාගෙන තිබුණා සම්ප්‍රදායක්. බල අපිත් එක්ක ඡන්ද දෙවල අපි නුඹ ඔක්කොටම ආවොත් මට මතකයි මම නම කියලම කියන මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ප්‍රධාන තේමාවක් ඒ කාලේ 40,000 මේ සැරේ දෙනවා. මේ පහුගේ ඡන්දෙත් කිව්වනේ අපි 60,000 දෙනවා කියලා. ඒ රැවටීම හරහා, ඒ හරහා, ඒ බාල්දු කරන උපාධිය හරහා අද ඔබතුමා කිව්වාගේ අද ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සමහර වෙලාවට තමන්ගේ පාසලේ තමන් එක්ක හිටපු විශ්වවිද්‍යාලේ නොගිහින් සාමාන්‍ය රැකියාවක් අරගෙන ඉන්න පියන් කෙනෙක්, කාර්යාලකාර සහායකවරයෙක් පුටුවක ඉඳගෙන මේසෙක ඉඳගෙන තමන්ගේ වැඩ කරන උපාධිධාරියා කියලා පුටුවක් එනකම් බලන් ඉන්න තැන් තියෙනවා. ඒ සංස්කෘතිය නිර්මාණය කරේ, තත්ත්වය නිර්මාණය කරේ මේ හුදු දේශපාලන අරමුණු වෙනුවෙන් මේ රටේ උපාධිධාරීන් පාවිච්චි කිරීම නිසා. ඒසත් දැන් රට වැටිලා තියෙන වෙලාවේ, දැන් රට හැම පැත්තෙම ඇත්ත කතාව ජනතාවට හෙළි වෙන වෙලාවේ මං හිතුවා දේශපාලනඥයන්ට එතරම් පහසු වෙන්නේ නැහැ බෑ කියලා ඉවරයි කියන්න බෑ. තාමත් මේ මොහොතේ යම් යම් ක්‍රියාදාමයන් වල රටේ මිනිස්සු රවට්ටන්න කටයුතු කරනවා. හැබැයි වෙනද වගේ මේ මේ ආකාරයට රට රවටන්න පුළුවන් වෙයි කියලා හිතන්නේ නැහැ. සර් මම ඉල්ලීමක් කරනවා ගරු ඇමතුමනි, අපේ රටේ නීතිය පිළිබඳව ලොකු විශ්වාසයක් ඇති වෙච්ච එකක් මමත් මගේ මට දන් ඉතිහාසයේ සම්බන්ධන් මහත්තයා මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට එරෙහිව දාපු නඩුව. මෙරට විධායක ජනාධිපතිවරයෙක්ව අභියෝගයට ලක් කරමින් ඒ නඩු තීන්දුව දෙනකම් මාත් පළවෙනි වතාවට පාර්ලිමේන්තුවේ ඉන්න වෙලාවේ මගේ හිතේ සැකයක් තිබුණා මේක අධිකරණයට කොහෙන් හරි බලපෑමක් කරලා ඉවර වෙලා මේක අනිත් පැත්ත හරවයි කියලා. එදා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එක්ක උත්සාහ කරන එක්ක එතුමා පරයා මෙරටේ අධිකරණයේ උත්තරීරත්වය රැකලා දුන්නා. ඒ නඩු තීන්දුව ඓතිහාසික නඩු තීන්දුවක්. ඒ නඩු තීන්දුව හරහා අධිකරණයේ කීර්තිනාමය ගව් ගණනාවක් ඉස්සරහට ආවා. අද මේ මොහොතේදී මම මේ නඩු තීන්දුව ගැන එක එක ගලපන්නේ නැහැ. මේ මොහොතේදී සමාජය තුළ යන පණිවිඩයේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. සමාජයට සමාජය තුළ නීතිය පිළිබඳ ගැඹුරින් අධ්‍යයනය කරන්න දැනුමක් නැති, නීත්‍යානුකූලව කොහොමද මේ ක්‍රියාවලිය වෙන්නේ, කාර්යපටිපාටිය වෙන්නේ කොහොමද දන්නේ නැති සාමාන්‍ය මිනිස්සු තුළ එක එක මේ ජාතික වශයෙන් ඉතා වැදගත් ප්‍රශ්න ගැනේ කලතල බලනවා. දැන් උදාහරණයකට ගීතා කුමාරසිංහ මැතිණිය ගෙදර ගියා. ගීතා කුමාරසිංහ මැතිණියට පුරවැසිභාවය අහිමි වුණා. ගීතා කුමාරසිංහ මැතිණිය මන්ත්‍රීතුම ධූරය දාලා ගෙදර ගියා. හැබැයි එතුමියට ගෙදර යන්න වෙලා, මට අනිත් මන්ත්‍රීතුමිය ගැන ප්‍රශ්නයක් නැහැ, අනිත් මන්ත්‍රීතුමියට ආපු තීන්දුවේ වෙනසත් එක්ක අපේ රටේ මිනිස්සු කල්පනා කරනවා මොකද්ද මෙතන වෙලා තියෙන්නේ. හැබැයි ඒ තීන්දුව ඇවිල්ලා සතියක් යන්නේ ඉස්සෙල්ලා මේ ක්‍රිකට් එකේ ඇවිල්ලා තියෙන තීන්දුවේ මොකද්ද කතාව කියලා අපිට තේරෙනවා. දැන් කල්පනා කරනවා දැන් අධිකරණියත් යන දිශානතිය වල දැන් රොෂාන් නැමතුමාගේ අද ප්‍රකාශයත් එක්ක බරපතල ප්‍රකාශයක්. ඔබතුමාලට ඔබතුමා අධික නැමතිවරයා විදිහට ඔබතුමාට දැනෙන්න ඕන එක බරපතල ප්‍රකාශයක්. ඒ ප්‍රකාශය ඇත්ත නම් මේ රටේ අභ්‍යාචනාධිකරණයේ සභාපතිවරයා යම් කිසි පක්ෂග්‍රාහීව කටයුතු කරන නම් මේ රටේ මිනිස්සුන්ගේ නීතිය පිළිබඳ විශ්වාසය සම්පූර්ණ කඩාගෙන වැටෙනවා. ආයේ ඒ ගැන විශ්වාසයක් තියාගන්න බෑ. ඊට පස්සේ මිනිස්සු ගණන් හදන්න පටන් ගන්නවා, මිනිස්සු හිතන්න පටන් ගන්නවා මේ කොහෙවත් ඉන්න ක්‍රිකට් එකේ සම්මිව ගොඩ දාන්න ඇඹරෙන අභියාචනාධිකරණයක් මේ රටේ ඉන්නවනම් රනිල් වික්‍රමසිංහ මහත්තයර ඕන ගේමක් ගන්න මේ අධිකරණේ පාවිච්චි කරන්න පුළුවන් කියලා හිතන එකේ වරදක් නෑ කරු ඇමතුමනි. එමනම් මම විශ්වාස කරනවා එක්කෝ මේ ගැන පැහැදිලි කිරීමක් මේ රටේ මිනිස්සුන්ට තියෙන්න ඕන, එම නැත්තම් මේ අධිකරණමය ක්‍රියාවලිය තුළ ජාතිකමය වශයෙන් වැදගත් වෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කෙරෙහි මේ රටේ මහවිශාල පිරිහීම ලක්වෙච්ච බිරිසක් විදියට ඉතාම අවධානයෙන් බලන් ඉන්න. ඒ වෙන සිදුවීම් පිළිබඳව මිනිස්සුන්ට වෙනදට වැඩි හොඳට දැනෙනවා. ඒ දැනෙනකොට අර වෙනස ගීතා මැතිණියගේ වෙනසයි මේ වෙනස දැක්කට පස්සේ මිනිස්සු කල්පනා කරනවා අද කොතෙන්ටද තල්ලු වෙලා තියෙන්නේ. මම මේ කියන කතාව මේ සාමාන්‍ය ගමේ මිනිහෙක් හිතන විදිය කරු ඇමතුමනි, මේක එච්චර ගුණදායි වෙන්නේ නැහැ අධිකරණ පද්ධතියට කියන එක මම මේලා විශේෂයෙන් මතක් කරනවා. ඒ වගේම අද ගරු ඇමතුමා කිව්වාගේ අධිකරණයකට ගියාට පස්සේ අපිට පේනවා අධිකරණයක තමන්ට වෙච්ච ඒ පාඩුව හානිය වෙනුවෙන් අගතිය වෙනුවෙන් නඩුවක් දාන මිනිස්සයා කියලා තමන්ගේ ගැටළු අධිකරණයේ හමුවේ ඉදිරිපත් කළේ අගතිය වෙනුවෙන් වින්දිතයට මං හිතන්නේ වැරද්ද කරපු මිනිස්සයට වැඩි අගතියක් වෙනවා අධිකරණය ඇතුලේ. ඇයි අවුරුදු ගණනාවක් නඩුවක් වෙනුවෙන් උසාවියේ බඩ ගාන්න වෙනවා. දැන් ඉස්සරහම අපි හරියට ඉඩම් නඩුවක් දැම්මොත් එහෙම પરම්පරා ගණනාවක් යනවා කියලා විතරයි. අද මේ අපරාධ නඩුවකුත් අවුරුදු ගණනක් යනවා. එතකොට මේ හරහා අපේ රටේ අපරාධමය කාරණා වසන් කරගෙන ඉන්න තත්ත්වෙ මිනිස්සුපත් වෙනවා. ඇයි අධිකරණයට ගිහිල්ලි වෙලා අගතියේපත් පාර්ශවයට වාසාගත තත්ත්වයක් උදා වෙන්නේ නැහැ. ඒ උදා කරගන්න අවුරුදු ගණන දුක් විඳිනවට වැඩිය හොඳයි තමන් තමන්ට වෙච්ච පාඩුව හානිය විඳ දරාගෙන ඉන්න එක කියන තත්ත්වෙට පත් වෙන නිසා අපි විශ්වාස කරනවා අනෙකුත් ශේෂ්ඨ මේ රටේ අනෙකුත් කඩා වැටලා තියෙන ශේෂ්ඨ නැගිට්ටුවන් ඉස්සෙල්ලා මේ රටේ නීතිය ස්ථාපිත කරන්න පුළුවන් මෙරටේ අධිකරණ පද්ධති තුළ ශක්තිමත් භාවයක් ඇති කරන්න පුළුවන් ආකාරයට වැඩ කරනවා. දැන් අපිට ඔබතුමා කිව්වා වගේම දැන් මහේස්ත්‍රාත් අධිකරණයක මහේස්ත්‍රාත්වරයෙකුට නඩුව දවසකට වැඩ කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. මෙතන ඒ සීමාව අභිබවා වැඩ කිරවන්න වෙන මහේස්ත්‍රාත්වරුන්ගේ ප්‍රමාණය අඩු නම් අපි අනිත් වැඩ මොනවද උනාද ඒකට උත්තරයක් හොයන්න අවශ්‍ය වෙයි. ඒ ඒ ඒ ඒ වගකීමත් එක්ක ඔබතුමා ඇමතිවරයා විදිහට දරලා ඒකට සාධාරණ නැගිස්ත වෙනකොට අපි හිතන මේ රටේ නීති පද්ධතිය ශක්තිමත් වෙනකොට මේ දේශපාලනච්චෝට ඇඟිලි ගහන්න බැරි වෙන විදිහට දේශපාලනච්චෝගේ ඕනෑපාකම් අධිකරණයේ හරහා දිහා බලාගෙනවත් ඉන්න බැරි වෙන විදිහට ශක්තිමත් නීති පද්ධතියක් තියෙන රටක් හැදුනොත් නිර්මාණය වුණොත් මේ රටේ මං හිතනවා දේශපාලනච්චෝ මේ කරන වැරදි වලින් හානි වලින් මේ රටට කරන අගතියෙන් විශාල ප්‍රමාණයක් බේරගන්න පුළුවන් වෙයි කියන කාරණාව මම මේ වෙලාවේ විශේෂයෙන් මතක් කරනවා. මම මගේ කතාව තුලදී පොඩි වෙනසක් කරනවා මේ ක්‍රිකට් පිළිබඳව මේ ඇති වෙලා තියෙන අර්බුදයත් එක්ක. මොකද මට හෙට දිනේ විවාදයට සම්බන්ධ වෙන්න බැරි වෙන නිසා අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩා පිළිබඳව අපි පහුගිය මාස කීපයකට ඉස්සෙල්ලා කල්තැබීමේ විවාදයක් මේ පාර්ලිමේන්තුවට ගෙනා. මේ කල්තැබීම් විවාදයේ පාර්ලිමේන්තුවට ගෙනාවම සමහරු එක එක විදිහ අර්ථකථන ගෙනාවා. මේක මේ ගෙනාවේ කවුරු හරි පුජ්ජලිකව වර්තමානයේ ඉන්න ක්‍රිකට් පාලක මණ්ඩලයට ඇඟිල්ල දික් කළා උන් චූදිතයෝ කරා. අපි දැක්කේ ඒ දවස්වල අපිට තිබි චෝදනාව තමයි මේ විකනකාධිපති වාර්තාවට නිලභාවයක් නැහැ. විකනකාධිපති වාර්තාව තාම විකනාධිපතිතුමා අනුමත කරලා ඉවර නැහැ. මේක කෙටුම්පතක් විතර මේ වගේ කතාවල් ගියා. දැන් අද වෙනකොට කරු සභාපතිතුමනි මේකට නිලභාවයක් ලැබිලා මේක අපරාධ චෝදනා ගොනු කරලා තියෙනවා. අපරාධ චෝදනා ගොනු කරන්න අධිකරණ ඉස්සරහට අරන් යන්න කියලා නිර්දේශ දීලා තියෙනවා විකනකාධිපතිවරයා. අද වෙනකන් කිසි ක්‍රියාමාර්ගයක් අරගෙන නැහැ. මම මේ වෙලාවේ විශේෂයෙන්ම කියනවා පාර්ලිමේන්තුවේ කෝප් කමිටු සමාජිකයෙක් විදියට ගරු සභාපතිතුමනි මේ උත්තරීතර පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවත් අද මේ ක්‍රිකට් බෝඩ් එකට විකිණලා තියෙන්නේ. වර්තමාන ක්‍රිකට් පාලක මණ්ඩලයට මේ උත්තරීතර පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව විකිණලා තියෙන්නේ. කෝප් කමිටු සභාපතිවරයාට මේ වාර්තාව සභාගත කරපු දිනේ ආණ්ඩු පක්ෂේ මන්ත්‍රීවරු 3 දෙනෙක් සහ විපක්ෂේ මන්ත්‍රීවරු කීප දෙනෙක් අස්සම් කරලා අපි කිව්වා පුළුවන් තරම් ඉක්මනින් කෝප් කමිටුවට මේ ක්‍රිකට් බෝඩ් එක ගෙන්නන්න. කෝප් කමිටුවේ සභාපතිවරයා ඒ ගැන අද වෙනකම් වචනයක් කියන්නේ නැහැ. මම කියනවා කෝප් කමිටුවත් ක්‍රිකට් බෝඩ් එකේ සාක්කුවට වැටලා තියෙන නිසා තමයි අද මේ මහා විනාශයක් වෙනකන් සද්ද නැතුව හිටියේ. අපේ චරිත හේරත් මැතිතුමා ඉන්න කෝප් කමිටුවේ සභාපතිවරයෙක් විදිහට හිටියේ. අපි දැක්ක එදා ගෙනාවම ක්‍රිකට් පාලක මණ්ඩලයට උත්තර දෙන්න බෑ. උත්තර දෙන්න පුළුවන් විදිහේ ප්‍රශ්න ටිකක් නෙමෙයි මේක ඇතුලේ තියෙන්නේ. දැන් හොරකම් කරලා තියෙන ඒවා තියෙනවා. සමහර හොරකම් හොයාගන්න අමාරු. සමහර හොරකම් ගැන විමර්ශනය කරනවා. සමහර හොරකම් ගැන අහුවෙනකොට ගොඩක් කල් ගිහිල්ලා මේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඔය ඉන්න
මන්ත්‍රීතුමා ඔබතුමා කෝප් කමිටුව ගැන කිව්වා. මමත් කෝප් කමිටුවේ සමාජිකයෙක්. මේ ගරු පාර්ලිමේන්තුවේ ඔබතුමා දන්නවා මේ පාර්ලිමේන්තුවේ ක්‍රිකට් පාලක මණ්ඩල ගැන කතා කරපු විවාදය තුළ අපි කොහොමද යයි විචාරය කරේ කියන කාර්යය. හැබැයි ඒකම අපි අද දිනේත් කිව්වා කෝප් කමිටුවට පුළුවන් තරම් ඉක්මනට ක්‍රිකට් පාලක මණ්ඩලය ගේන්න කියලා. ඒක මට මතකයි. මට මතකයි ගරු මන්ත්‍රීතුමා, අපි මං හිතන්නේ නවවන පාර්ලිමේන්තුවේ මුල් අවස්ථාවේ කෝප් කමිටුව එක වෙලාවක් ගෙනාවා. ඒ වෙලාවෙත් අපි පැහැදිලිව නිර්දේ ලෙස වැරද්ද හැටි දැක්කා. ඉතින් ඔබතුමා කියනවා වගේ මම ඔබතුමා කියන ප්‍රශ්නයක් තියෙනවා. ඔබතුමා එහෙම කියනවා මොකද විතර කෝප් කමිටුවේ ඉන්න අපිට ප්‍රශ්නයක්. ඒකම ඉල්ලීම කරන්න අපි මම
මේ ගරු සහෝදර මන්ත්‍රීතුමා, ඔබතුමා වගේම මමත් මේ කෝප් කමිටුවේ සමාජිකයෙක් විදියට ඔබතුමාට මතකද දැන් ඔබතුමත් අස්සම් කරා ඔලියුම ඉල්ලීම එලියුමට මම අතෙන්ට ගිහලා ඔබතුමාගෙන් උත්සනක් ගත්තේ. පුළුවන් තරම් ඉක්මනින් මදුර විතානගේ මන්ත්‍රීතුමා එහෙම අස්සම් කළා කෝප් කමිටුවට මේ කට්ටිය ගේන්න කියලා. මේක සභාගත පොඩයින සභාගත කරේ මේ සභාපතිතුමාට දෙන්න. අද වෙනකම් මේ මහා ඔබතුමාලා වෙලාවදී උත්තර දෙන්න. මේ අද වෙනකම් මේ මහා වංචාකාරයෝ ටිකට මේ අවශ්‍ය ගමන යන්න තියෙනකන් අඩුම ගානේ ලිපියට පිළිතුරක්.
රංජිත් බණ්ඩාර මන්ත්‍රීතුමා,
මේ ගරු මුලාසනාරු මන්ත්‍රීතුමනි,
මේ පිළිබඳව ඔබතුමා පහුගිය දවස් කීපෙම කෝප් කමිටියට ආවේ නැහැ. අදත් ඒක තමයි. අදත් කෝප් කමිටිය මේක කතා කරලා අපි ලබන අවුරුද්දේ ජනවාරි මාසේ හරිද 10 වෙනිදාට මේක ෂෙඩියුල් කරලා තියෙනවා. ඔබතුමා හිතනවා නම් ඊට ඉස්සෙල්ලා ගේන්න ඕන කියලා තව එකක් අපිට කැන්සල් කරලා ගේන්න පුළුවන්. හරිද? අද සාකච්ඡාවට ඔබතුමා පැමිණියා නම් මේ සම්බන්ධයෙන් අපිට තීන්දුවක් ගන්න තිබුණා.
හරි. හරි බොහොමයි.
ඉස්තුතියි ගරු සභාපතිතුමනි. සභාපතිතුමනි මම මේ දිනවල
මොකද ඒකමද මම තෝ මොකද්ද කතා කරන්නේ? මොකද්ද පොයින්ට් එක?
ගරු සභාපතිතුමා මම ඉල්ලීමක් කරනවා මේ වෙලාවේ මේ අපි හැම කෙනාම ඉතාමත් වැදගත් නිසා මේ කාර්යයේ ජනවාරි නිකන් ගෙනියන්න එපා. ගරු සභාපතිතුමා මේක මේ කාර්යයේ ජනවාරි නිකන් ගෙනියන්න එපා. අපි එකක් නවත්තලා හරි නැත්නම් උදේවරුවක් හරි මේකත් මේ කාර්යය මේගොල්ලෝ ගේමු අපි. ඔව් සුමානක මේගොල්ලෝ ගේමු
මේ කාර්යය මගේ වෙලාව.
ගරු සභාපතිතුමනි කෝප් කමිටුවේ සභාපතිතුමා මෙතන ඉන්නවා. මම අහනවා කෝප් කමිටුවේ සභාපතිතුමාගෙන් ජනවාරි වෙනකන් අපි මේ ගැන එක සාධාරණයිද? මේ වෙනකොට ක්‍රිකට් පාලක මණ්ඩලයට මේ තියෙන චෝදනා ටික විකනකාධිපතිවරයා එල්ල කරලා තියෙන චෝදනා ටික මේ වෙනකොට කෝප් කමිටුවේ සභාපතිතුමනි ඔබතුමා දන්නවා රටේ මහ විශාල වශයෙන් ජනතාව දැඩි පීඩනයක් එල්ල කරන වෙලාවක අපි මේකට සාධාරණයක් කරන්න කල්ලාදින එක සාධාරණද?
මන්තුමා සංජිත් බණ්ඩාර මන්තුමා
මේ ගරු මන්ත්‍රීතුමා ඔබතුමා දන්නවා පාර්ලිමේන්තුවේ විවාදයක් පැවතුණා. ඔබතුමා ඇතුළු මන්ත්‍රීවරු පස් දිනක් අත්සන් කරලා ලිපියක් එවුවා. ඒකෙන් එක මන්ත්‍රීතුමෙක් පස්සේ ඇවිල්ලා ඔබතුමායි හමුවට ආවේ නැහැ. කිව්වා අපි මේක හදිසි ආයතන විදියට සලකලා ගේමු කියලා. හැබැයි තව මන්ත්‍රීවරයෙක් කිව්වා හදිසි ආයතනයක් විදියට අපි ඒ වෙලාවේ අපි තීරණය කළ තිබුණේ විදුලි බල මණ්ඩලයේ ඛනිජ නීතිගත් සංස්ථාවයි ගේන්. හරිද? ඒ දෙක ගත්තේ. ඒ නිසා ඔබතුමා කියනවා නම් දැන් දිගටම පාර්ලිමේන්තුව පැවැත්වෙන නිසා 13 වෙනිදා ඉඳලා අයවැය විවාදයට අපි 14 වෙනිදා මේක ගේමු. නොවැම්බර්
මාසේ.
හැබැයි මතක තියාගන්න ගරු මන්ත්‍රීතුමා ඔබතුමා එක ප්‍රකාශයක් කරා මේ කෝප් කමිටුව මේක වහනවා කියලා එහෙම එකක් නැහැ.
මම කියන්නේ
කෝප් කමිටුවේ මම තනියම
ඉන්නේ.
කෝප් කමිටුවේ අපේ සභාපතිතුමා පිළිතුරක් දෙන පැමිණීම ගැන ස්තුතිවන්ත වෙනවා. ගරු සභාපතිතුමනි ඔබතුමා 14 වෙනිදා මේක ගේනවා නම් මම හිතන්නේ මේ රටේ මිනිස්සු බලාපොරොත්තු වෙන සාධාරණයක් පාර්ලිමේන්තුව ඉෂ්ට කරන්න ගන්න පියවරක්. ඔබතුමා දිගින් දිගටම කිව්වා මම හිටියේ නැහැ කියලා. මම මේ පහුගිය මාසෙක කාලයක් අපේ මිත්‍රයා දන්නවා මේ දොළොත් මම මේ නීති විද්‍යාලයේ විභාගයට පෙනී ඉන්නවා. මම පාර්ලිමේන්තුව දිගටම ආවේ නැහැ. නැත්නම් මම කෝප් කමිටුවට නැවිත් අරින්නේ නැහැ. ගරු සභාපතිතුමනි අපි විශ්වාස කරන ඔබතුමා 14 වෙනිදා මේ සාධාරණ ඉෂ්ට කරන්න පාර්ලිමේන්තුවේ පැත්තෙන් ඒ අවශ්‍ය පියවර ගන්න ඒ අවශ්‍ය කටයුතු කරයි කියලා. සා මම හිතනවා අපි නොකර සිටීමක් කරහවි මගහැරීමක් කරහා මේ 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 ඇති වෙලා තියෙන තත්වයට තවදුරටත් ඔවුන්ට හයියක් දීලා තියෙනවා. දැන් බලමු නිකන් කල්පනා කරලා බලලා. දැන් අද මේ ක්‍රිකට් පාලක මණ්ඩලයට ඇමතිවරයා දෙන ඇමතිවරයා විෂයභාර ඇමතිවරයා දෙන නියෝග පිළිගන්න බැරි ශක්තියක් හම්බෙලා තියෙන කොහෙද? අපි ඉතිහාසයේ මේව දැකලා නැහැ. මේ ඉස්සෙල්ලා හිටපු ඉතිහාසයේ හිටපු ක්‍රීඩා ඇමතිවරු ගත්ත ක්‍රියාමාර්ග ඕන තරම් තියෙනවා. පූර්වාදර්ශ තීන්දු එස්.වී. දිසානායක ඇමතිවරයා කාලේ, ගාමිණී ලොකුගේ ඇමතිවරයාගේ කාලේ මේ වගේ ඉන්ටීරියම් කමිටි දාලිවරලා මේ රටේ ක්‍රිකට් එකට යම් කිසි සහයියක් දීලා තියෙනවා. අද ඇමතිවරයා පැත්තක තියලා ඉවර වෙලා ක්‍රීඩා ඇමතිවරයා පැත්තක තියලා වෙන බාහිර පාර්ශ්වයන්ට ඕන විදියට මේක නටවන්න පුළුවන් තරකට හැදිලා තියන්නේයි. ගරු සභාපතිතුනි මේ සල්ලි වලින් තමයි ඔක්කොම වෙන්නේ. මේ ක්‍රිකට් පාලක මණ්ඩලයට ලැබෙන සල්ලි තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් තමන්ගේ පැවැත්ම වෙනුවෙන් අවශ්‍ය තැන් වලට සල්ලි වේදම් කළා. මම දැන් පොඩි උදාහරණයක් කියන්න. මේ හේෂවිතානගේ කියන්නේ සාමාන්‍ය මන්ත්‍රීවරයෙක්නේ. පෞගිය විවාදයෙන් පස්සේ මම පාර්ලිමේන්තුවේ කතා කරලා එළියේ එක මාධ්‍ය හමුවක් තිබුවා. මේ මාධ්‍ය හමුව තියපු එකෙන් අගතියක් වුණා කියලා ඉවරලා ඔය සභාපතිවරයා අධිකරණයේ හමුවට ගියා. අධිකරණයේ අපි හොයලා බැලුවා මම වෙනුවෙන් අධිකරණ හමුවේ නඩුවක් ගෙන කිරීමේ ගාස්තු විදිහට රුපියල් 150ක් වියදම් කළා කියලා. මේ මගේ කටවහන්න රුපියල් 150ක් වියදම් කළා තියෙනවා. හැබැයි නීතිචෝරුන්ගේ මල්ලකරේ මේ එකක් ඇමතිවරයා වෙනුවෙන් මිලියන 300 ගණනක් වියදම් කළා තියෙනවා. ලංකාව විතරයි මම හිතන්නේ මේ වගේ ගොබ්බ ක්‍රිකට් පාලක මණ්ඩලයක් තියෙන්නේ. තමන්ගේ විෂයභාර ඇමතිවරයාට විරුද්ධව මේ රටේ ක්‍රිකට් හදන්න තියෙන සල්ලි වලින් මිලියන 300 ගාණක් වියදම් කරන එක බලාගෙන ඉන්න කියලා මේ රටේ පාලකයෝ කියනවා නම් මේ රටේ පාලකයෝ මේ රට හදන්නේ නැහැ. මේ රටේ පාලකයෝ මේ රට හදන ඒ සෙන්ස් එක ගෑවිලාවත් නැහැ. හොරකම් කරා කියලා විගණකාධිපති සම්පූර්ණ විස්තරය එවල තියෙද්දි අපරාධමේ චෝදනා ගොනු කරන්න නීතිපතිවරයාගේ අතේ තියෙද්දි ඒ වෙනුවෙන් ඇමතිවරයා ගත්තේ ක්‍රියාමාර්ග ආපස්සට හරවන් කතා කරන කවුරු හරි ඉන්නවා නම් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙන රටක් නම් තියෙන්නේ අපි අර තෙල් පෝලිං වල ඉඳලා අපි අර ගෑස් පෝලිං වල ඉඳලා නොකා නොබී දුක් විඳගෙන අහිංසක මිනිස්සු මැරිච්ච ඒ අතීතයේ මීට වැඩිය දරුණු විදියට නොබෝ දිනකින් ආපහු දකින්න වෙයි. මොකද මේ කට්ටිය මේක දාලා යන්න වැඩි කාලයක් ගත වෙන එකක් නැහැ. ඇයි මේ මේ රටට දෙන පණිවිඩේ? රටක් දිහුණු වෙන්න නීති ආධිපත්‍ය ආරක්ෂා වෙන්න ඕන. නීතිය එක නීතියක් තියෙන්න ඕන. පාලකයාට එක නීතියක්, මංකොල්ලකාරවන්ට එක නීතියක්, සල්ලි තියෙන කාට සල්ලි වියදම් කරලි වෙලා තමන් නීතිය රැහැන්ට අවු වෙන්නේ නැතුව බේරිලා ඉන්න වඩපිටාවක් හදන රටක් නම් මේකේ ආපහු මේ ආර්ථික කඩාවැටීම උත්තර හොයන්න ඉස්සෙල්ලා අන්න ඒ ප්‍රශ්නෙට උත්තර හොයන්න ඕන. ගරු සභාපතිතුමා, මම ඔබතුමාට අද කියනවා මෙතන ඉන්න මේ ක්‍රිකට් සම්බන්ධව නැත්නම් ක්‍රීඩාව සම්බන්ධව යම් කිසි අවබෝධයක් තියෙන ඇමතිවරුන්ගේ අහන ඔබතුමාල මේ මේ කාරණා ගැන එදා මේ පාර්ලිමේන්තුවේ මේ විවාද ගේන වෙලාවේ රොෂාන් රණසිංහ ඇමතිවරයා කතා කරනවා ක්‍රිකට් පාලක මණ්ඩලය මා විශාල හොර ගුහාවක් මේක වෙනස් කරන්න ඕන කියලා. රාජ්‍යමතුමා තනියදගෙන කියනවා කවුද පාලක මණ්ඩලයේ ඉන්න එක මහත්තයෙක්ගේ නමක් කියාගෙන කවුද ගොඩලියද්ද? ගොඩලියද්ද මහත්තයාගේ වර්ණාවක් කරනවා. මොලේ තියෙන බත් කන මිනිස්සු නම් තේරෙනව මොකද්ද ඒ රාජ්‍යමතුමාගේ කාර්යභාරය කියලා. යකෝ තමන්ගේ කැබිනට් ඇමතිවරයා චෝදනාවක් එල්ල කරනකොට රාජ්‍යමතුවරයා අරගෙන ඉන්න මිනිහක ආරක්ෂා කරනවා. ඒ ඒ එවැනි ආණ්ඩුවක් තුල එවැනි අමාත්‍යංශයක් තුල මේ හොරකම් මංකොල්ලකම් නතර කරන්න පුළුවන් පරිසරයක් නිර්මාණය වෙයි කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. නිසා අද වෙනකොට මේ තීන්දුව ගන්න ඕන රොෂාන් රණසිංහ ඇමතිවරයා නෙමෙයි මෙරටේ විධායක ජනාධිපතිවරයා. විධායක ජනාධිපතිවරයාට දැනෙන්න ඕන මේ රටේ මේ ක්‍රිකට් සම්බන්ධ මහ විශාල කතිකාවක් තියෙනවා. ඒ කතිකාව හරහා නිර්මාණය වෙන්නේ රටේ ජනතාවට දැඩි කුකුසක් තියෙනවා. මෙතන මහ විශාල ජාවාරමක් වෙනවා. ඒක විගණාධිපති වාර්තාවෙන් එළියට අවිල්ලා තියෙනවා. එහෙව් හොරු ටිකක්, එහෙව් මංකොල්ලකාරයෝ ටිකක් මේ මංකොල්ලකාම තව දුරටත් කරගෙන යන්න. ඔය ඔකේ ඉන්න භාගෙට භාගයක් ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය, විදේශ රටවල පුරවැසිභාවය අරගෙන මේ ඕන වෙලාවක පැනල යන්න පුළුවන් ඉන්න ජාති ඉන්න බඩු ටිකක්. ඉතින් ඒ උදවියට අවශ්‍ය විදියට මේ රටේ සාරය උරා බීලා යනකම් තමන්ගේ සාක්කුවේ වැඩෙන මුදල ගැන, තමන්ට ලැබෙන සන්තෝෂම ගැන හිතලා ඉන්න ඇමතිවරු ඉන්නකම් මං හිතන්නේ මේ රට හදන්න හීනකින්වත් හිතන්න බෑ කියන එක ගරු සභාපතිතුනි අපි කියනවා. ඒ වගේ මතක් කරලා දෙනවා LPL ආරම්භ කරපු දවසේ ඉඳලා, ලංකා ප්‍රීමියර් ලීග් ආරම්භ කරපු දවසේ ඉඳලා අද මේ මොහොත වෙනකන් අපි අවශ්‍ය වෙලාවට මේක ඔප්පු කරන අද මේ මොහොත වෙනකන් මේවා ආරම්භ කරපු උදවියගේ සාක්කු වලට අවශ්‍ය කොමිෂන් එක එනවා, සාක්කු වලට අදාළ ගාණ එනවා. ඒ නිසා එයාලගේ වගකීම වෙන්නේ මේ ක්‍රිකට් බෝඩ් එකේ මොන මංකොල්ලකාරයෝ ටිකක් හිටියත් ඔවුන්ව ආරක්ෂා කරලා තමන්ගේ ගාණ සාක්කුවට දාගන්න. සද අපි මේ කතා කරන්නේ මොකක්ද? මේ ශ්‍රී ලංකා ක්‍රිකට් එක ගැන අපි කතා කරන්නේ කොළඹ තියෙන ක්ලබ් කීප එක හොඳ මහත්තුරු ඉන්නෝ මේ ක්ලබ් වල. ඒ මහත්තුරු මේක යටට දාලා ජාවාරංකාරයෝ ටිකක් රජ කරගෙන ඒ ජාවාරංකාරයන්ට අවශ්‍ය විදියට ක්‍රිකට් පාලක මණ්ඩලයේ හයිය හදාගෙන ආයි මේ ක්ලබ් එක සමාජිකයක් වෙන්න ඕන. දැන් අලුස්සෙල්ලමක් ඇවිල්ලා තියෙනවා. මේක වහලා තියෙන මන් දන්නේ කට්ටිය බයයිද කියන්නේ කියලා. ආගමික කල්ලියක් ගෙනාලා මේකට දාලා ඒ ආගමික කල්ලියේ හයිය තමයි අද මේ රටේ සම්පූර්ණම ක්‍රිකට් ක්‍රීඩාව ඉහළ ගිලගෙන ගිහිල්ලා තියෙන්නේ. මන් දන්නේ මට එක්තරා ක්‍රීඩකයෙක් කිව්වා ඒ ක්‍රීඩකයා කියනවා බුද්ධ පින්තූරයක් බුද්ධ රූපයක් අරගෙන ගිහිල්ල වෙලා එක ටුවර් එකක් ගිහිල්ලා කාමරේ හිටියම ඔයාගේම කල්ලි එයින් අනිත් ක්‍රීඩකයෝ දෙන්නේ කාමරේට ආවේ නැහැ කියලා. මට හරි වේදනාවක් ආවා අන්තිමේදී ඒ මිනිහට ඒක ඒ ක්‍රීඩකයා මේ වර්ල්ඩ් කප් එකේ තෙලියෙයි. එහෙමනම් මේ ඔක්කොම විස බීජ ටික එනවා. මේ විස බීජ ටික කළමනාකරණය කරගන්න උඩ ඉඳගෙන සල්ලි විසිකරන සභාපතිවරයෙක් ඉන්නවා. ඒකට ඕන දෙයක් කරන්න පුළුවන්. ආතල් එකක් ගන්න පුළුවන් ලේකම්වරු ටිකක් උපසභාපති භාණ්ඩාගාරයෝ ටිකක් දාගත්ත බදි මේක ක්‍රිකට් හැදෙයි. මට කියන අද අපේ රටේ පාසල් ක්‍රිකට් එක නැගිට්ටවන්න මොකවද කරන්නේ? මොනවද තියෙන වැඩසටහන්? මේ රටේ පාසල් දරුවෝ ක්‍රිකට් ක්‍රීඩාවෙන් උඩට ගන්න තියා ඒ පිළිබඳ අවධානයක් ගන්න. මේ පහුගිය මාසයක සිද්ධියක් වුණා. ඇමිලිපිටිය ජනාධිපති විද්‍යාලයේ සහ ගාල්ල විද්‍යාලයක් අතර මම ගාල්ල විද්‍යාලේ නම කියන්නේ නැහැ. ඒ දරුවන්ට අසාධාරණයක් වෙන නිසා පාසල් ක්‍රිකට් තරඟාවලියක් තිබ්බා. මේ ක්‍රිකට් තරඟයේදී විනිසුරුවරුන්ගේ මහවිශාල වෙච්ච වැරද්දක් නිසා අර ග්‍රාමීය පාසලක් වෙච්ච මෙරටේ ක්‍රිකට් ක්‍රීඩකව නිර්මාණය වෙන්න ඕන ප්‍රදේශයක් වෙච්ච ඒකට හයියක් හදාගන්න ඇඹිලිපිටියේ ජනාධිපති විද්‍යාලයේ දරුවන්ට ඒ අවස්ථාව අහිමි වෙලා ගියා. මම කතා කරා ක්‍රිකට් පාලක මණ්ඩලයේ මේ විෂය භාරව කටයුතු කරන රාජකීය විද්‍යාලයේ වත්මන් විදුහල්පතිතුමාට. එතුමා එක ගණන් ගත්තෙත් නැහැ. එතුමා අවශ්‍ය ක්‍රියාමාර්ග ගත්තෙත් නැහැ. අද ක්‍රිකට් එකේ තියෙන ඇඟේ හයිය තියෙන කාට එකක් ග්‍රාමීය ප්‍රදේශවල අහිංසක මිනිහෙකුට මේක ඇතුළට එන්න පුළුවන් ඉඩක් හදලා නැහැ. සා අපි ඒකයි කියන්නේ අර්ජුන රණතුංග මහත්තයාගේ මොන දේශපාලන මතය තිබුණත් මේ වෙලාවේ අඩුම තරමින් මේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ මේ තියෙන විනාශය කොච්චරද ගැඹුර කියලා බලා ගන්න හරි මාස දෙක තුනකට දීලා බලලා බැරි නම් එලවලා දාන්න. ඒ තියපු පියවර එක රැයින් ආපස්සට හරවන්න කැබිනට් මණ්ඩලය තුල සාකච්ඡා වෙනවනම් තීන්දුව ගත ඇමතිවරයා කැබිනට් මණ්ඩලය තුර කෝටුමස් කරන්න උත්සාහ කරනවනම් ඒ වෙනුවෙන් පිටිපස්සේ ඉඳගෙන මේ ඇමතිකම මගේ සාක්කුවට දාගන්න පුළුවන්ද කියලා උත්සාහ කරන ඇමතිවරු ඉන්නවනම් ගරු සභාපතිතුනි මේ රට ආපහු හදන්න පුළුවන් වෙන්නේ නැහැ මේ ආණ්ඩුවට. මේ ආණ්ඩුවට මේ රටේ මිනිස්සුන්ට පණිවිඩය දෙන්න පුළුවන් කමක් හම්බෙන්නේ නැහැ. එහෙමනම් අපි කියනවා මේ වෙලාව විශේෂයෙන්ම රටේ ක්‍රිකට් විනාශ කරලා රටේ ක්‍රීඩාව තවදුරටත් නන්නත්තර කරන මේ කල්ලියකට ඉන්න ආශිර්වාද කරන මේ කල්ලියක් ආරක්ෂා කරන මේ කල්ලිය වෙනුවෙන් අනියමින්නර හයියක් දෙන සියලුම දෙනා මේකට වක් කියන්න ඕන. අපි මේ විවාද ගෙනාපු වෙලාවේ දැක්ක ගරු සභාපතිතුමනි මේකට මාධ්‍ය උදව් කරෙත් හරි අඩුවේ. මේකට මාධ්‍ය උදව් කරේ නැහැ. මම මේලා ගෞරවය පුද කරන්න කැමති හිරු මාධ්‍ය ජාලයට ගරු ඇමතු. උන් මේ ප්‍රශ්නේ අරගෙන ගියා සමාජයට. ඒ වගේම මේ වෙනුවෙන් හිටගෙන හයියක් දීපු මේ රටේ ශ්‍රී ලාංකික ක්‍රිකට් ප්‍රේක්ෂකයන් ලෝලින්ට මම හෘදයාංගම ස්තුතියක් පුද කරනවා. මේ උත්තරීතර ආයතනයේ සිට ඔබේ හයියත් එක්ක තමයි මේ හොර ගුහාව එළියට ආවේ. මේක අද ඊයේ වෙච්ච එකක් නෙමෙයි. මේ රටේ ක්‍රිකට් විනාශ කරපු කණ්ඩායම බුකී කාර්යෝ එක එක ජාතියේ කණ්ඩායම් තාමත් ඉන්නෝ මේකේ. ආපහු ගන්න පුළුවන් නම් ගන්නත් බලාගෙන ඉන්නවා. සා මේ උඩුගම් බලා පීනන ගමන වෙනුවෙන් අපිට රොෂාන් රණසිංහ ඇමතුමත් එක්ක ප්‍රශ්න තියෙන්න පුළුවන් දේශපාලනික වශයෙන්. හැබැයි මේ ගත්තේ තීන්දුවට අපි ගරු කරනවා. මේ තීන්දුව නොගත්තනම් මේක තවදුරටත් තමන්ට ඕන විදිහට කරගෙන යන ජාවාරම බවට පත් වෙන එක නතර කරන්න පුළුවන් කමක් හම්බෙන්නේ නැහැ. තමන්ගේ බිරිඳ, තමන්ගේ බිරිඳගේ යාළුවෝ එක එක පවුල් වල සම්බන්ධතා නැති අලුතෙන් හදාගන්න සම්බන්ධතා සියල්ල සතුටු කරන්නේ මේ රටේ පුංචි දරුවට, පාසල් දරුවට ක්‍රිකට් ක්‍රීඩාව තුලින් නැගිටින්න තියෙන මුදල් ටික කියන එක මේ රටේ මිනිස්සුන්ට අමතක වෙලා තියෙනවා. මම එක උදාහරණයක් කියන්නම්. 2020 මහසභාව වාර්තා වෙලාවේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ 11,40,044,166ක් ණය කපා හරිනවා. එක රැයෙන් කපා හරිනවා. මේ තමන් ගත්තේ ණය, තමන් කපාගෙන තමන්ගේ සුඛ විහරණය වෙනුවෙන් මේ කට්ටිය මේ කරා. ඒ නිසා අපි අහනවා මේ කණ්ඩායමට යන්න දීලා සද්දයක් නැතුව බලාගෙන ඉන්න පාර්ලිමේන්තුවක් නම් මේ පාර්ලිමේන්තුව තුල ජනතා නියෝජිතයාගේ කර්තව්‍ය ඉටු කරනවා. ඒ නිසාම අපි සතුටු වෙනවා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා, ඒ වගේම ආණ්ඩු පක්ෂයේ බොහෝ දෙනා මේ මොහොතේදී හෙට දිනේ මේ විවාදයක් පැවැත්වීමට ගත්තේ තීන්දුව අතිශයින්ම ප්‍රශංසනීයයි. ඒ තුලින් අපිට දැක ගන්න පුළුවන් හෙට හවස් වෙනකොට මේ රටේ මේ මංකොල්ල කාර්යෝ ටිකට කවුද ආවරණය දුන්නේ, මේ මංකොල්ල කාර්යෝ ටිකට මේ රටේ අහිංසක දුවාදරුව වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කරන්න තියෙන මුදල් ටික හොරගම් කරන්න හයිය දෙන මන්ත්‍රීවරු මෙතන ඉන්නවා නම් කවුද? නැත්තම් 225ම තොපි පළයල්ලා කියන පණිවිඩේ හිට රැ වෙනකොට මේ රටේ මිනිස්සුන්ට දැක ගන්න පුළුවන්. සාපි අවසාන වශයෙන් කියනවා ගරු සභාපතිතුමනි, අපේ රටේ හැමදාම මේ පේන වෙලාවට පේන දේ තමයි ප්‍රශ්නයක් විදිහට ගන්න. හැබැයි ඇතුලේ තියෙන ගැටලු මතුවෙනකන් අපේ රටේ සමාජය තුළ කතා වෙන්නේ නැහැ. මම මේ රටේ ජනතාවට එක පණිවිඩයක් දීලා මගේ කතාව අවසන් කරනවා. අපි දැන් ක්‍රිකට් ගැන කතා කරන්නේ ලෝකුසලානේ තියෙන. ලෝකුසලානේ අපි නන්නත්තර වෙන්න පරාද වෙලා තියෙනවා ශ්‍රී ලංකා කණ්ඩායම. ඒ ගැන ලොකු දුකක් තියෙනවා මේ රටේ හැම කෙනාටම. ඒ වේදනාවත් එක තමයි මේ නිර්මාණය වෙලා තියෙන්නේ. පාලක මණ්ඩලයේ හොරකම් ටික එළියට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම මම කියනවා මේ රටේ ජනතාවට, මේ රට ආදරය කරන ජනතාවට, මේ රට කැක්කුමක් තියෙන ජනතාවට, මේ රට ගැන අවධානයෙන් ඉන්න මේ අපේ රටේ මාතෘභූමියේ මේ වෙලාවේ නොහිටියත් ජාත්‍යන්තරයේ ජීවත් වෙන ජනතාවට අපේ රටේ ඇත්ත කතාවත් ඔය ක්‍රිකට් වගේ තමයි. අපි ක්‍රිකට් ගැන කතා කරනවා වර්ල්ඩ් කප් එකේ තියෙන හින්දා දැන් ක්‍රිකට් වැල්ල තියෙනවා. ක්‍රිකට් වැටෙන හේතුව මේ පාලක මණ්ඩලයේ හොරකම් මංකොල්ල කණ්ඩික සහ නොමනා පාලනය නිසා කියලා අපේ රට රද වෙලා තියෙනෙත් උන්. අද අපේ රටේ දේශපාලනඥයෝ හිතුව හැටි කනෝ මේ වැටලා තියෙන රටේ තමන්ට අවශ්‍ය කොමිස් ගුලිය ලබා ගන්න පුළුවන් ක්‍රමවේද හදනවා. ඒ කෑමේ ප්‍රතිඵලයක් ඉඳ මේ රට වැටුණා කියන එක අපේ රටේ මිනිස්සු තේරුම් ගන්න ඕනේ. එහෙමනම් ක්‍රිකට් එකට ශ්‍රී ලංකාවේ වෙච්ච වැඩේම තමයි අපේ රටට වෙලා තියෙන නිසා. එහෙනම් මේ දේශපාලනඥයෝගේ බොහෝ දෙනා අඩු වැඩි වශයෙන් මේ රටේ මංකොල්ලයට, මේ රටේ විනාශයට වග කියන්න ඕනි. ප්‍රසන්න රණතුංග ඇමතුම මම දැක්ක උදේ මම පාර්ලිමේන්තුවේ හිටියේ නෑ, මම ඒ කතාව ඇහුවා නගමං. එතුමා කියනවා ක්‍රිකට් ගැන මටත් වේදනාවක් තියෙනවා, නමුත් විපක්ෂ නායකතුමා මේ පහුගිය අවුරුද්දකට ඉස්සෙල්ලා මේ රටේ වෙච්ච මහා විශාල මේ ව්‍යසනය ගැන උනන්දුන්නේ නෑ ක්‍රිකට් තරම් කියලා. හරියට නිකන් සජිත් ප්‍රේමදාස ඇවිල්ලි වෙලා මේ රටේ මේ මහා ආර්ථික ව්‍යසනයක් හදලා මේ රටේ මිනිසුන්ට කන්න නැති යුගයක් නිර්මාණය කළා, මේ රටේ මිනිසුන්ට තෙල් ටික ගන්න බැරි රටක් හදලා, මේ රටේ ගෑස් ටික එන්නේ නැති රටක් හදලා, මේ රටේ පෝර ටික ගේන්න බැරි වෙන්න කෘෂිකර්මාන්තය නන්නත්තර කරන රටක් හදුවා වගේ තමයි එතුමාගේ කතාව. එතුමා ආපහු උස්සර හැරලා බැලුවනම් මමත් මේකේ කොටස්කාරයෙක් කියලා හිතුණා නම් එතුමාගේ කතාව කියන්නේ. ඒ නිසා අපි මේ වෙලාවේ ආපහු මේ දේශපාලනය කරන්න එනවනම් තමන්ගේ වැරදි පිළි අරගෙන කරන්න. මනතුව ඇඟේ හයියට කටේ හයියට මේකට බලපෑම් කරලි වෙලා මේ වර්තමානයේ තියෙන தත්ත්වය වහලා දාන්න උත්සාහ කරනවා නම් මං හිතන්නේ ඒක සාර්ථක වෙන්නේ නැහැ. එහෙමනම් අද මේ රටේ මේ මොහොතේ මතුවලා තියෙන මේ ක්‍රිකට් ක්‍රීඩා පිළිබඳ ප්‍රශ්නයට හෙට හවස් වෙනකොට පිළිතුරක් ගන්න මේ පාලකේ උත්සාහ කරන්නේ නැත්නම් මම මේ රටේ ආදරණීය ජනතාවට ආරාධනා කරනවා, අවසන් කරනවා. මම මේ රට ජනතාවට ආරාධනා කරනවා ගරු සභාපතිතුමනි, ගෝඨාභය රාජපක්ෂ මේ රට විනාශ කරා. ගෝඨාභය රාජපක්ෂ මේ රටේ මිනිස්සුන්ගේ එදා අවුරුදු ගණනාවක් තිස්සේ තිබිච්ච ගොවි සමාජය තුල තිබිච්ච ඒ සම්බන්ධය සම්පූර්ණ නැති කළා දැම්මා. එහෙව් රටක් නිර්මාණය කරපු ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ගෙදර එළවන්න හයිය තියෙන කොන්ද තියෙන මිනිස්සු ටිකක් මේ රටේ හිටියා නම් ඔය සම්මිසිල්ලත් එක්ක ඉන්න මංකොල්ල කාරයෝ ටික එලවන්න මේ රටේ කොල්ල කෙල්ලොන්ට බැරි වෙන්නේ නැහැ. නිසා උඹලා එකතු වෙලා මේ පාලකයෝ පණිවිඩයක් දෙනවා නම් මේ රටේ නීතියානුකූලව මේ ප්‍රශ්නට උත්තරේ හොයන්න බෑ කියලා අපි අපේ හයිය තුලින් හරි මේ ප්‍රශ්නට උත්තරේ හොයමු කියමින් වෙලාව ලබා දුන්නට ස්තුතිවන්ත වෙමි. මගේ වචන කිව්වා සම්මත
බොහොමයි. ඉස්සෝයි ගරුවන්තමනි, මීළඟට ආණ්ඩු පක්ෂයෙන් ගරු සුරේන් රාඝවන් මන්තුව ඔබතුමාට විනාඩි 14ක කාලයක් ලැබෙනවා.
ස්තුතියි. පාර්ලිමේන්තුවේ මේ වැරද නිතර නිතර සිදුවෙන නිසා ඔබතුමාගේ අතින්ම මේ වැරද මිට කලින් සිදු වෙලා තිබෙන නිසා මතක් කළ යුතුයි. මම විශ්වවිද්‍යාලයේ ගිහිල්ලා හම්බ කරගත්ත ආචාර්ය උපාධියක් මට තිබෙනවා. කරුණාකරලා එය භාවිතා කරන්න. ඒ භාවිතා කරන නීතිමය ප්‍රශ්නක් තිබෙනවා නම් මට ඔබතුමාට ඒකට පිළිතුරු කරුණා ඉදිරිපත් කරන්න පුළුවන්.
සමාජ ආචාර්ය සුරෙන් රාඝවන් මන්තුමා.
නෑ මේ මේ මම පළවෙනි වතාව නෙමෙයි නිසා මම ඔබතුමාත් එක්ක මට තරහක් නැහැ. මේ වාර්තාගත වෙනවා, මේ විදේශගත වෙනවා. ඒ අය මගෙන් අහනවා ඇයි පාර්ලිමේන්තුව ඔබතුමාගේ ආචාර්ය පාදේ පිළිගන්නේ නැත්තේ කියලා.
හරි මන්තුමා, ඒක වැරදීමක් වුණේ. හරි සමා වෙන්න.
ගරු සභාපතිතුමනි, ජනප්‍රිය දේශපාලඥයෝ පාර්ලිමේන්තුව විසිරුව දෙදරන්නට තරම් කතා කර මහජනයාගේ හැඟීම් අවුස්සා ඒ තුළින් නැවත ජනප්‍රිය භාවය පිහිටුවන්නට කතා කර පිට වී යති. අද විවාදය උසාවිය පිළිබඳවයි, අද විවාදය නීතිය පිළිබඳවයි, අද විවාදය නීති විරිසරුවර පිළිබඳවයි. ක්‍රිකට් විවාදය තියෙන්නේ හෙටය. කාල වේලා අවකාශ මාරු කරගෙන ජනප්‍රිය වෙන්නට උත්සාහ ගන්න දේශපාලන සංස්කෘතිය තිබෙන තුරු විනිසුරුවරුන්ටත් වෙන්නේ ඒ දේශපාලන සංස්කෘතිය අනුව වැඩ කරන්නට සිදුවීමයි. යන්නයි සාක්ෂි දරන පාර්ලිමේන්තුවක් අද ඉතුරුලා තියෙනවා. විපක්ෂයේ 3 දෙනයි, ආණ්ඩු පක්ෂයේ 3 දෙනයි, නැත්තම් 4 දෙනයි. අද අපි කතා කරන්නේ රටක සංස්කෘතියක ශිෂ්ටාචාරයක මූල කේන්ද්‍රය විය යුතු නීති ආධිපත්‍ය පිළිබඳවයි. මට මතක් වෙනවා පිලාත් ගැන. පිලාත් කියන්නේ ජේසුස් වහන්සේ වරදකරුද නිවරදකරුද කියලා පණිවිඩය අහද්දී හිටපු රෝම අධිරාජ්‍යවාදයා, ඔහුට තිබුණා ආණ්ඩුකාරවරයා, ඔහුට තිබුණා බලය නඩුවක් අහලා නිදහස් කරන්න. ජීසස්ව ගෙනියනවා පිලාත් ඉදිරියේ. පිලාත් නඩු අහනවා ජීසස්ව තනි කාමරයකට ගෙනියලා, ඔබ වැරදි කරුද කියලා. එලියට ඇවිත් කියනවා මොහු තුල වරදක් නැත, නිදහස් කරන්නද එපාද කියලා. කාගෙන්ද ඇහුවේ? කේන්තියෙන් ඉන්න යුදෙව් ජනයාගෙන් අහනවා, ගැලරියෙන් අහන්නේ. ගැලරියේ ඉන්න අය කෑ ගහලා කියනවා මොහු අපිට අපහාස කළා, මොහු කොරුසේ ඇනගසන්න. වාර්තා වෙන හැටියට පිලාත් වතුර විදුරුවක් අරගෙන අත සෝදා ගන්නවා, මේ පාපය මගේ ඇඟේ නෙවෙයි කියලා. අන්න ප්‍රජාතන්ත්‍රවාදයයි නීතියයි මැද විනිසුරුවරු ජනප්‍රියවාදයට වැඩ කරන හැටි මේ ඉතිහාසගතයි. මේ ඉතිහාසගතයි. ඒ නිසා අද ශ්‍රී ලංකාවේ අහිංසක දුප්පත් ජනයාට ඉතුරු වෙලා තිබුණු මේ තමන්ගේ ජාතික ක්‍රීඩාව හැටියට පිළි අරගෙන තිබෙන ක්‍රීඩාව පිළිබඳව දුන්නු තීන්දුව ආන්දෝලනාත්මක වෙනවා. මෙය අද ඊයේ සිදුවෙච්ච දෙයක් නෙමෙයි. 1913 දී බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා නැත්නම් ඒජන්තවරයා හැටියට වැඩ කළ ලෙනාඩ් වුල්ෆ් ලියපු ඓතිහාසික කෘතිය බද්දේ ගම යන කෘතියෙන් මතුවෙන සිළුඳුගේ චරිතය කුමක්ද? අහිංසක ගොවියෙක්, ඉංග්‍රීසි දන්නේ නැති ගොවියෙක්, ඉංග්‍රීසි නීතියට යටකර සිළුඳුයි හින්නිහාමි සුදුමැණිකායි කියනේ මුළු පවුලම විනාශ කර මේ නීතිය අවනීතියක් වුණු කතාව අවුරුදු 100 ගන්නට ලියලා තියෙනවා. එය ලෝක ඉතිහාස සාහිත්‍යයට ඇතුළු වෙලා තියෙනවා. අදත් වෙන්නේ මේ ටිකම නෙවෙයිද? නීති පද්ධතියත් විනිසිරවරුනුත් ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධ වැඩ කරපු තැන් නැද්ද මේ රටේ? තිබෙනවා. ලෝකේ පළමුවෙනි අගමැතිනිය වුණු මැතිනිය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ සිවිල් අයිතිවාසිකම් නැතිකලේ දේශපාලන උවමනාවකට කියලා පසු කාලීනව අපි දන්නවා. ජේ.ආර්. ජයවර්ධන මහත්තයා ජනමත විචාරණයේ ගේන එක ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී කියලා තිබුණත් ඒ තුසාවිය නිහඬව හිටියා. ඒ පමණක් නෙමෙයි, උතුරේ ආණ්ඩුකාර හැටියට මම කාලේ සේවය කරපු කාලය තුල අධිකරණය විසින් දීලා තියෙන නඩු කීයක් තාමත් තියෙනවද ක්‍රියාත්මක නොවි? මාවෙයි සේනාධි රාජාගේ මේ TNA එක්කෙනෙක්වත් කතා කළේ නැහැ. මාවෙයි සේනාධි රාජාගේ මාගේ ආපහු බාර දෙන්න කියලා අධිකරණයෙන් තීන්දුවක් තියෙනවා. උනාද ඒක? කෝපායි පොලිසිය තියන්නේ මාචාර්යවරුගේ බලෙන් ගත්ත ගේදර. තාම දීලා නැහැ. මගේ මිත්‍ර IG මම ලියුම් කීපයක් ලියලා තියෙනවා. කරුණාකර මේ උසාවියට ගරු කරලා දැන් මෙතන කියනවා, මේ පනතේ කියනවා, උසාවියේ තීන්දුන් කල් දැමීම උසාවියේ අවමාන කිරීමක් කියලා. එහෙනම් මේ රටේ හිර වෙලා තියෙන ලක්ෂ අටක නඩු වලින් අවමාන කරගෙන තියන්නේ අපිද උසාවියේද? Delayed justice is denied justice. So if you say delaying or not implementing any judgment is insulting the courts, I ask the courts, have you not insulted the poor people in this country so long, so deep? Therefore, I thank Honorable Minister for bringing this act. But this act alone will not stop. We need to ask, do the people have the right to not to criticize, but critique the law system in this country? I do believe democracy will allow, democracy must allow a critique of the courts. Courts are decided for the democratic nuances of a country. Courts are established for the democratic advancement of a country. Courts, judges, and the entire system is paid, maintained by the peoples and their tax money of this country. Therefore, we have lost, if you ask today, the public nature, public mind, we have almost lost the faith in court system. I'm sorry to say this. Therefore, Honorable Minister, thank you for bringing this bill. But now, let us ask ourselves, how do we rebuild the trust between the court system and the general public? Why are people not coming to courts? Why are people being afraid of the courts? Opposition member Honorable Suvandiran reminded the Chief Justice Atanas in the past. How shameful are we? Therefore, democracy depends on the rule of law. It is in our literature, ape sahithyemai kiyanne elara raju dharmishtha raja kenek kiyala. Ai dharmishtha une neetiye adhipathye pihitawannata o pasubasse natha elarage rajya sabhave dharmishtha seenuwak thibuna bawa. E dharmishtha seenuwa handanagada hama mohoteema ohu asa sitiya yuktiye kriyavaliye. Then ධර්මිෂ්ඨ නීති ධර්මිෂ්ඨයේ සීනුව හඬලන අයට මොකද වෙන්නේ මේ රටේ? කවුරු හරි කිව්වොත් එහෙම අන්න අතන දූෂණය තියෙනවා, මේක හොයලා බලන්න, මෙන්න මෙතන මේ ආකාරයෙන් සිදු වෙනවා කියලා කිව්වොත් එහෙම මොකද වෙන්නේ? ඒ අයව ටාගට් කරනවා. හැර අර සිදු වෙලා තියෙන වරද හොයලා හරි ගස්සන්නට බැරි සංස්කෘතියක්. ඒක නිසා තමයි අපි witness protection කියලා වෙනම නීතියක් ගේන්න උනේ. ඇයි? සාක්ෂිකරුවන්ව දිය කර හරිනවා. සාක්ෂිකරුවන්ව මිය යනවා. සාක්ෂිකරයෝ නැති වෙනවා. අපරාධකාරියොත් මිනිසුන් නිය. ඔහුට යමක් කියන්නට තිබෙනවා නම් දේශපාලඥයෙක් ගැන, නීතිවරයෙක් ගැන, පොලිසිය ගැන, ඔහුට ඇයට කතා කිරීමේ අයිතිය තිබිය යුතු. ඒ නිසා මේ පනත ඉතාමත්ම ප්‍රගතිශීලී පනතක්. මෙහි කියා තිබෙන දේවල් උදාහරණයක් වශයෙන් දෙවනි කොටසේ ඌයන්ෙන් කියනවා, අධිකරණයට විනිශ්චයාධිකරණයට සහ ආයතනයකට අපහාස කිරීම පිළිබඳව විෂය පතය නිශ්චිතව දැක්වීම. විශේෂ දැක්කේ දක්වන්න මොකද මේ අපහාසය කියන්නේ? Define what is defamation of the courts. Can I not critique? Am I right now defaming the courts? Oh, I am critiquing the legal system in this country. Apahasayai, vicharanayai, vivechanayai athara wenasak thibiya yutui. Meya neethiya pilibanda nisa man garu emathumagen illa sitinawa. E pilibandawa hari nirwachanaya laba denna. Evita apahasayata lak wenna karana ayai, neethiya pilibandawa vivechanaya karana ayai, visleshanaya karana ayai. It is there already, Minister. I thank you for that's what I'm saying. Therefore, again, I go back to the third point. Thungani kotase tiyenawa aayatate adahasin yutuwa yam kriyawak ho nokara harima sidu karanne nam tanattuku avasthawa lochitawa paridi adhikaranayata vinishchaya akarayata ho aayatanayakata apahasaya yanu dunnu finishyak nokareema apahasayeki man ahanawa enan උතුරේ දකුණේ නැගෙනහිරත් බටහිරත් කන්ද උඩ රටත් මේ රටේ අහිංසක ජනයාට අවිය යුතු අයිති විය යුතු නීතිමය තීන්දුව නීතිමය සාධාරණය ඇයි මේ තරම් පරක්කු වෙන්නේ?
දල වශයෙන් අවුරුදු හතාමාරක් යන්නේ ඇයි? දල වශයෙන් පරම්පරාවක් යන්නේ ඇයි නඩුවක් ඉවර කරන්නට? එය අවනීතිය නොවේද? එහෙනම් ජාතික කතිකාවක් අවශ්‍ය වෙනවා අපිට. මෙන්න මේ ක්‍රමය සිලිඳුගේ සිට අද දක්වාත් සිදු වෙලා තිබෙන මේ ක්‍රමය වෙනස් කරන්නට ජාතික සංවාදයක් අවශ්‍යය. ඒ සංවාදය තුළ අපහස නොවන විවේචනයත් අධිකාරියට හේතු දක්වන්නට පුළුවන් විශ්ලේෂණයකින් යුතු සංවාදයක් අපිට මේ රටේ අවශ්‍යයි. Constitutional nism should not be a barrier to democracy. Rather, constitutionalism and legalism should be the two foundations that will enhance and deepen our democracy. Bangladesh's Irshad Hiredamma, Pakistan's Ali Bhutto Illala Meruwa, Langadi Imran Khan's Hiredamma, Malaysian Prime Minister Agamathithuma Thamath Hire Inno. එහෙනම් එවැනි වූ අධිකරණයකට, ස්වාධීන වූ අධිකරණයකට, ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන අධිකරණයකට, ප්‍රජාතන්ත්‍රවාදය වඩවන අධිකරණයකට, මට මතකයි කිරියල් ඇමතුමා මෙතන නැහැ, කිරියල් ඇමතුමා නැගිටලා ඇහුවා මියගිය චන්ද්‍රශාෆ්ටගේ පුතාගේ මරණය පිළිබඳව. ඒක වැදගත් වෙන්නේ නැති, මේ රටේ පොසත් මිනිහෙක් නිසා වෙන්නේ නැති. එතුමාට අමතක වුණාද මම දන්නේ නැහැ. කුරුණායගල ලිංගික අපහාසයට ලක්වුණු ඒ දැරියට මොකද වුනේ කියලා අධිකරණ ඇමතුමාගෙන් අහන්න බැරුණා එතුමාට. ඇයි එහෙම වෙන්නේ? කුරුණෑගල නිසාද? අහිංසක ළමයෙක් නිසාද? තාත්තට සල්ලි නැති ළමයෙක් නිසාද? අද විශාඛා හරි වෙන කොහේ හරි විශ්වවිද්‍යාල විස්කෝ පාසලකට යන දැරියකට ඕක වුණා නම් මාධ්‍ය කරපින්නාගෙන මේ විෂය සාකච්ඡා නොකරයිද? එහෙනම් එදා 1912 දී සිලිඳුලා තාමත් අධිකරණයේ වටේ කැරකෙනවා අය. පොලිසිය විසින් මගේ මිතුරෙකුට ළඟදී කියලා තිබුණා, ඔයා වැඩි කෑ ගැහුවොත් දැන් ඔයාගේ කාර් එකට අපි කුඩු අතුල් කරලා ඉවරලා ඔයාව දානවා, සති හතරක් ඊට පස්සේ ඔයාට හිරේ ඉන්න වෙයි කියලා.
ඔබතුමා තා ඇත්ත විනාඩි දෙක කාලයක්.
ඒක සිදුවීමක් වෙන්න පුළුවන්. ඒ නිසා මා ජනප්‍රිය වෙන්න උත්සාහ ගන්න දේශපාලඥයෙක් නොවන බව රට දන්නවා. ජනප්‍රිය දේවල් කියලා අපි හවස නිවුස් වලට යන්න ඕනේ නැහැ. අවශ්‍ය වෙන්නේ මේ රටේ වාඩි වෙලා ඉන්න පාසල් සිසුවන් විශාල ප්‍රමාණයක් ඇවිත් ඉන්නවා. අපේ අනාගතය ඔවුනේ. ඔවුන්ට ආදර්ශමත් විය යුතුයි. ඔවුන් දාලා නොයන ඉන්න හිටින රටක්, ඔවුන් අභිමානවත් වෙන රටක්, ඔවුන් ආඩම්බරයෙන් සේවය කරන්න පුළුවන් රටක් හැදීමයි අපේ වගකීම. ඒ නිසා මේ අධිකරණ ස්වාධීනත්වය, අධිකරණයට ගරු කිරීමේ පනත, අධිකරණය අපහාසයට නොකිරීමේ පනත යටතේ මා කැමැතියි කියන්නට, අධිකරණය ක්‍රිටික් කරන්නට, අධිකරණය පිළිබඳව සාකච්ඡා කරන්නට, අධිකරණය පිළිබඳව සිවිල් ජනයාගේ අදහස් දෙන්නට පුළුවන් අවකාශයකුත් මෙතනින් සැදිය යුතුයි. එවැනි වූ අවකාශයක් සාදන දවසක මේ රටේ අධිකරණය ප්‍රජාතන්ත්‍රවාදී සමගාමී සමාන්තර ගමනක් යන්න පුළුවන් ආයතනයක් බවට පත්වෙනවා ඇති යයි මාගේ විශ්වාසයයි. එයට ගරු ඇමතුමාත්, නියෝජ්‍ය ඇමතුමාත්, ඉතුරු මුළු පද්ධතියවත් දායක වේවා යන්නයි මගේ ප්‍රාර්ථනය. ස්තුතියි.
ස්තුති ගරු අමාත්‍යමනි. මීළඟට ප්‍රේමනාත් සී ද්‍රෝත් මන්තු
ගරු සහෝදරතුමනි, මේ අවස්ථාවේ
දොරවත් මන්තුමා සමාවෙන්න. මේ රාධකිෂ්ණන් මන්තුමා ඔබතුමාට විනාඩි 10ක් කාලයක් ලැබෙනවා.
கௌரவ தலைவர் அவர்களே, இன்றைய இந்த நீதிமன்றம் சம்பந்தமாக இந்த குழுவிலே பேசுவதற்கான, இந்த விவாதத்திலே பேசுவதற்கான ஒரு சந்தர்ப்பம் கிடைத்தாலும், கௌரவ அமைச்சர் ராஜபக்சே அவர்கள் வந்த பிறகு பல விஷயங்களை, பல புதிய அமெண்ட்மெண்ட் சட்டங்களை கொண்டு வந்து திருத்துவதற்கான நடவடிக்கை எடுத்திருப்பது நாங்கள் வரவேற்கக்கூடிய ஒரு விஷயம். அதே நேரத்தில் இந்த நாட்டிலே இருக்கின்ற மக்களுடைய ஒரே ஒரு எதிர்பார்ப்பு பாராளுமன்றத்திலும் பாராளுமன்றத்தில் தங்களுடைய குறைகளை சொல்லுவதற்கான பிரதிநிதிகளை அனுப்பினாலும், இந்த நாட்டினுடைய ஜனாதிபதிக்கு தங்களுடைய குறைகளை சொன்னாலும், அதில் ஏதாவது தவறு ஏற்பட்டால் அதை நிவர்த்திக்கக்கூடிய ஒரே ஒரு இடம் நீதிமன்றம். ஆகவே அந்த நீதிமன்றத்தினுடைய தீர்ப்பை மக்கள் எதிர்பார்க்கின்ற இந்த நேரத்திலே நீதிமன்றம் பல தீர்ப்புகளை முறையான முறையிலே செய்து ஒரு மக்களுடைய அபிப்பிராயத்தை பெற்று சார்பற்ற, மத சார்பற்ற, இனசார்பற்ற, மொழி சார்பற்ற வகையிலே வழங்கி வருவதை நாங்கள் பாராட்டுகின்றோம். ஆகவே எங்களுடைய நாட்டில் இருக்கின்ற நீதித்துறையை நாங்கள் கட்டாயம் பாதுகாக்க வேண்டும், அது அவசியம் என்பதை நான் இந்த நேரத்திலே சொல்லி வைக்க விரும்புகின்றேன். அதே நேரத்தில் இந்த நாட்டிலே இன்று பல்வேறு பிரச்சனைகள் ஏற்பட்டிருக்கின்றன. நாட்டிலே இன்று கிரிக்கெட் சம்பந்தமாக பிரச்சனை ஏற்பட்டிருக்கின்றது. அதே போல இந்த நாட்டினுடைய ஐஜிபியை நியமிக்க முடியாமல் ஒரு சூழ்நிலை ஏற்பட்டிருக்கின்றது. ஆகவே ஒரு நாட்டினுடைய சட்டத்திற்கு ஐஜிபி அவசியம், இந்த நாட்டிலே அவசியமாக இருக்கணும். அந்த ஐஜிபியை நியமிக்க கூட இந்த அரசாங்கத்திற்கு இன்று வக்கில்லை என்ற ஒரு சூழ்நிலை தான் நிச்சயமாக நாங்கள் சொல்லக்கூடிய ஒரு சூழ்நிலையில இருக்கின்றோம். நாட்டினுடைய பொருளாதார வீழ்ச்சி, பொருளாதார வீழ்ச்சியினால் மக்கள் இன்று பல்வேறு துன்பங்களுக்கு அகப்பட்டிருக்கின்ற நேரத்திலேதான் மக்களுடைய சொத்துக்களை விற்பதற்கான நாட்டினுடைய சொத்துக்களை விற்பதற்கான நடவடிக்கைகளை இந்த நாடு செய்து கொண்டிருக்கின்றது. ஒரு அரசியல் ஸ்தீரமற்ற அரசாங்கமாக இன்று இருந்து கொண்டு பல்வேறு திணைக்களங்களை விற்பதற்கான நிகழ்ச்சி நிரலிலே இன்று அரசாங்கம் ஈடுபட்டிருப்பதை நாங்கள் பார்க்கக்கூடியதாக இருக்கின்றது. அந்த வகையிலே நுவரேலிய தபால் கந்தோர் 1894 ஆரம்பிக்கப்பட்ட இந்த தபால் கந்தோர் இன்று வேறொரு நிறுவனங்களுக்காக அந்த மக்களுடைய அபிப்பிராயங்கள் இல்லாமல் விற்பதற்கான ஏற்பாடுகள் செய்திருப்பது என்பது மிகவும் மனசுக்கு வருந்தக்கூடிய ஒரு செயலாக இருக்கின்றது. ஆகவே இதே போன்ற நிகழ்ச்சி நிரல்களை நிப்பாட்ட வேண்டும் என்று நான் பேசுகின்றேன். போஸ்ட் ஆபீஸ் ஆஃப் நோரேலியா பில்ட் இன் 1894. திஸ் ரெட் பிரிக் பில்டிங் வாஸ் பில்டட் பை த பிரிட்டிஷ் அக்கார்டிங் டு த டியூடர் ஸ்டைல் அண்ட் இஸ் எ டூ ஸ்டோரி பில்டிங் வித் அ கிளாக் ஸ்பேர். திஸ் பில்டிங் இஸ் லொக்கேட்டட் அட் சென்டர் ஆஃப் நோரேலியா டவுன் அண்ட் இஸ் ஒன் ஆஃப் த ஓல்டஸ்ட் பில்டிங் இன் ஸ்ரீலங்கா. த டியூடர் ஸ்டைல் பில்டிங் ஸ்டோரி ரெட் பிரிக் பில்டிங் வித் அ Clockspear was constructed in 1894 British and 2012 the former living quarters for the postmaster on the upper floor for the post office was converted into tourist accommodation. On the 26th of December 1990 Sri Lanka Post issued a 10 rupee stamp with a photograph of the post office to commemorate the World Postal Day. லோக தெபால் தினைய வெனுவின் ஏக நிகுத் கரல தீனுவா இது மேவாகே வட்டினா வஸ்துவ விக்ரண்ட விக்ரணேக நத்தாங் வென வென விகல்ப யோஜனா கரணேக மினிசுக்கு அதாச கண்டோன கோமத மேக விக்ரண்டே மொனாட விக்ரண்டே மேக இந்த அப்பட அம்பென் லாபே முக்கத மேக்கென கல்பனா கரல கரண்டோனே கிலா அபி பலாபுரத்து வெனுவா එහෙම නැත්තම් නුවරඑළිය ජනතාව වෙනුවෙන් මම මේක හඬක් නැගිනවා මේක කරන්න හොඳ නැහැ කියලා. ඒ වගේ 2017 මේක විකුණන්න අදනකොට එතකොට හිටපු අමාත්‍ය නවීන් දිසානායක මට මතකයි කටයුතු කරා. ඒ වෙලාව තමයි අපි පළපාලි කියලා ඕක නැවතුවා. දැන් ආපෝසරයක් මේක කරන්න බලාපොරොත්තු වෙනවා. පෞගේ දවස්වල ජනාධිපතිතුමා නුවරඑළිය ඩිස්ත්‍රික් කෝඩිනේටින් කමිටි රැස්වීමට ඇවිල්ලා තපල් පෝස්ට්මාස්ටර් ජෙනරල්ට කිව්වා එක්කෝ මේක 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 අද රිලීස් කරන්න එහෙම නැත්නම් ඔයා ගෙදර යන්න කියලා. ඉතින් මේ වාගේ වචන පාවිච්චි කරලා මේ ආණ්ඩු නිලධාරි වලට මෙම කියනවා නම් ඒක හොඳ නැහැ කියලා මම හිතනවා. මේ වාගේ කටයුතු කරන්න අපේ ජනාධිපතිතුමාට සුදුසුද කියලා මම මේ වෙලාව ආනවා. මොකද දැන් පැලස්ටින් ඊශ්‍රායෙල් ජනාධිපති බෙන්ජමින් නිත්‍යාගු නිතියාගු වාගේ දැන් අපේ රටේ ජනාධිපතිත් වෙන්න හොඳ නැහැ කියලා මම හිතනවා. අපේ ඩෙමොක්‍රටික් කන්ට්‍රි මේ මේ වාගේ මේ දේශ මේ මේ රජයේ නිලධාරීවන්ට බණින එක එච්චර හොඳ නැහැ කියලා මම හිතනවා. එතුමා මොනවද හිතනවා කියලා මම දන්නේ නැහැ. මම හිතනවා. ඉතින් ඒක නිසා දැන් රජයේ නිලධාරී සෑහඳ ප්‍රිසෙක් එතුමාට විරුද්ධව කටයුතු කරනවා කියලා අපට ආරංචි. ඒක නිසා මේ වාගේ කටයුතු කරනකොට හරියට කරන්න ඕනේ කියලා අපි මේ අවස්ථාව කියන්න කැමැති. මේක අනිත් එක දැන් මතරද எங்களுடைய மலையகம் 200 என்ற ஒரு நிகழ்ச்சி நிரல் கடந்த 2ஆம் தேதி இந்த நாட்டிலே அரங்கேற்றப்பட்டது. இலங்கையினுடைய அரசாங்கத்தினுடைய நிகழ்ச்சியாக நாங்கள் இதை பார்க்கக்கூடியதாக இருந்தாலும் கூட இலங்கை அரசாங்கம் இந்திய அரசாங்கத்தினுடைய நிதியமைச்சர்களை நிதியமைச்சர் திருமதி சீதாராமன் அவர்களை இங்கு கூட்டி வந்து இந்த விஷயத்தை செய்தது நல்ல விஷயம். நாங்கள் அதையெல்லாம் பாராட்டுகின்றோம். ஆனால் அதே நேரத்தில் தமிழ்நாடு முதலமைச்சருடைய வீடியோ ஒளிபரப்பை அவர்கள் செய்யவில்லை என்பதே எங்களுக்கு ஒரு வருத்தத்துக்குரிய ஒரு விஷயமாகும். இலங்கை நாட்டிலே கிட்ட இருக்கின்ற தமிழ் மக்களுடைய அல்லது இந்தியாவிலே தமிழ்நாட்டிலே வாழ்கின்ற 7 கோடி மக்களுடைய தலைவராக இருக்கின்ற அந்த நாட்டினுடைய முதலமைச்சர் யாராக இருந்தாலும் இருக்கலாம், இப்பொழுது இருக்கின்ற திரு ஸ்டாலின் அவர்களுடைய அந்த வீடியோ நிகழ்வை அங்கு மறுக்கப்பட்டிருக்கின்றது தமிழர்களுக்கு செய்த ஒரு அவமானமாக நாங்கள் கருதுகின்றோம். ஆகவே இவ்வாறான
நிகழ்வுகள்
இவ்வாறான நிகழ்வுகள் நிகழக்கூடாது. எதிர்காலத்திலே அதை அரசாங்கத்துக்கு இப்பொழுது அந்த கெட்ட பெயர் ஏற்பட்டிருக்கின்றது, அல்லது இது ஒரு தனிப்பட்ட ஸ்தாபனம் செய்ததா அல்லது அரசாங்கம் செய்ததா அல்லது இந்திய அரசாங்கம் இதில் தலையிட்டதா என்ற கேச்சுக்கெல்லாம் இப்பொழுது கேள்விக்குறியாக இருக்கின்றது. ஆகவே இவற்றை தவிர்த்துக் கொள்ள வேண்டும் என்று நாங்கள் கேட்கின்றோம். இந்தியாவினுடைய நிதியமைச்சர் இங்கு வந்த பிறகு உடனடியாக சீனாவினுடைய தூதுவர் வடக்கு கிழக்கு பகுதிகளிலே போய் இப்பொழுது நிவாரணப் பொருட்களை கொடுத்துக் கொண்டிருக்கின்றார். ஆகவே இந்தியாவை வடகிழக்கு பகுதியிலே ஏதாவது செய்யவிடக்கூடாது என்பதற்காக சீன அரசாங்கம் இதை செய்கின்றதா, அல்லது இந்த நாட்டினுடைய அபிவிருத்தியை முட்டுக்கட்டை இடுவதற்காக சீனா இதை செய்கின்றதா என்ற சந்தேகம் எல்லாம் எங்களுக்கு எழுகின்றது. ஆகவே இந்த நாட்டிற்கு பிரச்சனை ஏற்படும் பொழுது விசேஷமாக இந்தியா உடனடியாக நிவாரணமாக எங்களுக்கு உதவியாக கிட்டத்தட்ட 4 பில்லியன் அமெரிக்கன் டாலர்களை கொடுத்து உதவி செய்திருக்கின்றது. ஆகவே அவ்வாறான ஒரு நிலையிலே இந்தியாவை பகைத்துக் கொண்டு சீனாவுக்கு வால் காட்டுவது, இந்தியாவுக்கு தலையை காட்டுவது என்பது இந்த நாட்டினுடைய இன்று வெளிநாட்டுக் கொள்கையாக இருக்கின்றதை நாங்கள் அவதானிக்கக்கூடியதாக இருக்கின்றது. ஆகவே வெளிநாட்டுக் கொள்கையிலே சில மாற்றங்களை கொண்டு வர வேண்டும். ஒரு விசுவாசமான உறவை நாங்கள் வைத்துக் கொள்ள வேண்டும். ஒன்று இந்தியாவுடன் விசுவாசமாக இருக்க வேண்டும், அல்லது சீனாவோடு விசுவாசமாக இருக்க வேண்டும். யார் அண்டை நாடு என்பதை பார்த்து நாங்கள் செயல்பட வேண்டிய கட்டாயம் இருக்கின்றது. ஆகவே இவ்வாறான சூழ்நிலையிலே இலங்கை அரசாங்கத்தினுடைய வெளிநாட்டுக் கொள்கை எங்களுடைய மக்களை பாதிக்கக்கூடிய ஒரு சூழ்நிலையை ஏற்படுத்தக்கூடாது. இன்று உக்ரைன் ரஷ்யா போர் நடக்கின்றது, இஸ்ரேல் பாலஸ்தீன் போர் நடக்கின்றது, இதனால் எங்களுக்கு வருகின்ற எண்ணெய் எல்லாம் தாமதப்படும், கேஸ் தாமதப்படும். ஆகவே இவ்வாறான சூழ்நிலையிலே நாங்கள் ஒரு ஒரு மதசார்பற்ற என்று இலங்கையை சொல்ல முடியாது. அதாவது இலங்கை எந்த நாட்டுக்கும் சார்பற்ற நாடாக இருக்க வேண்டும், அந்த கொள்கையை பின்பற்ற வேண்டும் என்று நான் கேட்டுக்கொண்டு என்னுடைய பேச்சை நிறைவு செய்கின்றேன். நன்றி.